Order, please. ஜனாதிபதி துமாங்க லபனு சந்தேச கரு மஹிந்தயா பாபேவர்தன மேத்துமா கதாநாயக ஸ்ரீ லங்கா பார்லிமேන්තුව கரு கதாநாயகතුමනි 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥාපනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයින් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21.2 වගන්ති සමග කෙවිය යුතු 2.3 වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමි. මෙයට හිතවත් ගෝඨාභය රාජපක්ෂ. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම දරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා
2019 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධක වාර්තාව ඉදිරිපත් කරනවා.
දරු අධ්‍යාපන අමාත්‍යතුමා
දරු නියෝජ්‍ය කතානායකතුමනි 2019 වර්ෂය සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැන්වීම දරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙත්සම් 2යි. දරු දුමින්ද දිසානායක මහතා පෙත්සම් 2යි. ගරු ශහන් සේමසිංහ මහතා, ගරු තේනුක විධානගමගේ මහතා,
ගරු කතානායකතුමනි මැල්සුරුපුර පැල්ගහතනන්ද යන ලිපිණියේ පදිංචි PKB ගුණතිලක මහතාගෙන් ලැබුණ පෙත්සම ඉදිරිපත් කරමි.
ගරු රෝහණ දිසානායක මහතා පෙත්සම් 2යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාතලේ කයිකාවල කොහිලවත්ත යන ලිපිණියේ පදිංචි ATM සෝමසිරි බණ්ඩා මහතාගෙන් ලැබුණ පෙත්සමක්ද ගලිවෙල බබරගස්සව කටුපත අංක 401 දරන ස්ථානයේ පදිංචි BWDMK ධර්මකීර්ති මහත්මයාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
ගරු ශාන්ත බණ්ඩාර මහතා පෙත්සම් 2යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දඹදෙනිය විජේකොන් මාවත යන ලිපිණේ පදිංචි EP තිලක් එදිරිසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අලව්ව නවතල්ලත්ත බෝගහවත්ත අංක 213 දරන ස්ථානයේ පදිංචි IRD ඉඹුලාන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අවුලේගම කොළඹගෙදර යන ලිපිණේ පදිංචි M ජයතිස්ස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමු.
ගරු SM මරික්කාර මහතා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කොළොන්නාව සාලමුල්ල IDH පාර අංක 51.13 දරන ස්ථානයේ පදිංචි MHK රවුමාන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමු.
ගරු UK සුමිත් උඩුකුඹර මහතා පෙත්සම් 2යි. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න ප්‍රස්තාංක 1 ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා,
මහානගරු නියෝජ්‍ය කතානායකතුමනි,
අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා, නාගරික සංවර්ධන නිවාස අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරුවත්වාගේ ප්‍රශ්නයට පිළිතුරු ආයක ඕවාදක ඕ ආ එක සීමා සහිත කෑර් ලොජිස්ටික් පුද්ගලික සමාගම, ආ දෙක රමේෂ් ග්‍යාන් ඔලිව විජේසිංහ, ක්‍රිෂාන් ප්‍රියංකර රමේෂ්, නිහාල් විජේවීර නලීන් ප්‍රීතිරාජ් වික්‍රම, තුන අමාත්‍යාංශයට තොරතුරු ඉදිරිපත් කළ නොහැක, හතර අදාළ ආයිත්තම ගුවන් යානයේ මිලදී ගැනීමේදී එයට සවිකර තිබූ උපකරණයක් වන අතර එම අවස්ථාවේදී මිල පිරික්සුම් වාර්තාවක් අනුව උපකරණයේ වටිනාකම් මිලියන 74ක් වන නමුත් සැපයුම්කරු වෙත අලුත්වැඩියාවට යවන අවස්ථාවේදී මෙම ආයිත්තම අබලි ආයිත්තමක් ලෙස පැවති අතර ඒ වටිනාකම මිලියන 29ක් වශයෙන් තක්සේරු කර ඇත. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ චමල් රාජපක්ෂ ගරු එමතුමාගේ සුදුවන්ත වෙනවා මේකට පිළිතුරක් ලබා දීම සම්බන්ධව මේක නිහඬව වැහිලා කියපු කතාවක් මේක මම හිතන්නේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ගරු එමතුමාගෙන් දැනගන්න කැමති මේකේ දැන් මිලියන 74ක වටිනාකමක් තියෙන අයිතමය මිලියන 29කට තමයි ඇස්තමේන්තු වෙලා තියෙන්නේ. ඒතර මේ මේකේ අමාත්‍යංශ උත්තර දෙන්න බෑ කියන කොටස තමයි අපිට වැදගත් එක. මේ සමාගමට ලබා දීලා මේක අස්ථානගත වෙලා තියෙනවා. මේ රේඩාරන්තය අලුත් කරන්න ගිහු එක අස්ථානගත වෙලා තියෙනවා. අපි අහන ප්‍රශ්නේ තමයි අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ කියන සමාගමට තව තව අවස්ථාවල් රජයත් එක්ක ගනුදෙනු කරන්න ලබා දීලා තියෙනවා. ඉතින් ඒකට මේක උනාට පස්සේ දැනගෙන වැඩක් නැහැ. ගරු එමතුමාගේ දැනගන්න කැමති මේ රේඩාර යන්ත්‍රය අස්ථානගත වීම සම්බන්ධව පරීක්ෂණයක් කළේ යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තියද? ඒ වගේම මේ සමාගමට වෙන මොනවා හරි අපිට මොනවද දුන්නේ කියන්න ඕනේ නැහැ. රජයත් එක්ක ගනුදෙනු කිරීමේ අවස්ථාව ලබා දීලා
තියෙනවා. පැහැදිලි.
වර්ෂණයන් තව දුරටත් කරගෙන යනවා. ඒක සොයා ගන්න. නමුත් මේ අබලි කියන්නේ මේකේ කෑලි කොටස් වගේක් ඉතුරු වෙලා තිබුණේ. ඒක තමයි ප්‍රශ්නේ. අනිත් එක දැන් සමා වෙනත් රාජ්‍ය ආයතනවල සේවා සපයන්නේද කියන එකට ඉතින් අපිට උත්තරයක් දෙන්න බෑ. ඒක අපි ඒක ඕනනම් සොයලා බලලා කියන්නේ.
අපේ ගරු ඇමතුමාගේ පිළිතුරු අනුව පේන්නේ 2014 මේ රේඩාර් යන්ත්‍රය අලුත් වැඩියා කරන්න චීනයට ලබා දීපු සමාගමේ අස්ථානගත වෙලා දැන් පරීක්ෂණයක් වෙනවා. මේනෝට අවුරුදු 6ක කාලයක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. වෙනත් රාජ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද කියන කාරණාව ගැනත් අපිට හරි නිශ්චිත පිළිතුරක් ලබා ගන්න බෑ. ඒතර මේ රටේ වර්තමාන ජනාධිපතිතුමා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මෙතන මේ පිළිබඳ යම් අවබෝධයක් තියෙන නායකයෙක් මේ ශේෂ්ත්‍රය හා සම්බන්ධව පහුගිය ආරක්ෂක ලේකම්වරයා විදිහට යුද හමුදා නිලධාරියෙක් විදිහට ඉන්න කාලයේ දන්න නිසා අපි අහනවා රජයෙන් මේක අර හැංගෙන්න සද්ද නැතුව යන ක්‍රියාදාමයන්ට මේ කාරණාවත් යට වෙනවද? මොකද දැන් පහුගිය කාලේ කෑ ගහලා කිව්වා කොළඹ වරායේ නැගිනිල යටි දෙන්නේ නැහැ කියලා දැන් සද්ද නැතුව දීලා තියෙනවා. ඒ වගේම මේකත් තමන්ට ඕන විදිහට මේ අදාළ සමාගමේ මේ ක්‍රියාවට අවුරුදු 6ක් ගිහිලත් උත්තරයක් හොයාගන්න බැරි වෙලා අපේ ආණ්ඩුවත් ඒකට වක් කියන්න ඕන. මොකද අපිට අවුරුදු 5ක් පාලනය කර අවුරුදු 4මාරක් වර්තමාන රජයත් අවුරුද්දක් ගෙවිලා තියෙන තැන මේකට නිසි පිළිතුරක් ගන්න බැරි වීම තුලින් කියාපාන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ රාජ්‍යංශයට කොකා පෙන්වන සමාගමුත් ඉන්නවද කියලා.
දරුව අමාත්‍යතුමා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය ආණ්ඩුව FCID කියලා එකකුත් නීති විරෝධී සංවිධානයකුත් හැදුවා. මොයේ පරීක්ෂණ කරා. ඒ අවුරුදු 5 මේක සොයාගන්න බැරි වුණා නම් මේ අවුරුද්දක් ඇතුළත මේක සොයන්න අපටත් තව ඒ කාලයක් යයි. නමුත් මම විශ්වාස කරනවා තව මාස 6ක් විතර යනකොට සියලු තුරුතුරු සොයාගන්න පුළුවන් මේ. ඒ නිසා ඔබේ රජය ෆේල් අපේ රජය පාස්. ඉතර කියන්නේ තියෙන්නේ.
ස්තුතිය ඔබතුමාට. ප්‍රශ්න අංක 2 ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
මේ ප්‍රශ්න අහන ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අයන්න 1 373යි. අයන්න 2 වූ ඒ සියලුම විස්තර ඇතුළත් කරලා තියෙනවා ඇමුණුම් 1. ආයන්න 1 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1/11/111 ශ්‍රේණිය සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ හෝ විශේෂ සේවක සංඛ්‍යාවේ හෝ විදුහල්පති සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරියෙකු වීම. විශේෂ සේවක සංඛ්‍යාවේ නිලධාරීන් 11 ශ්‍රේණියට පත් වූ පසු එම ශ්‍රේණියේ සම්පූර්ණ සේවා කාලය තුළ උපරිම ලෙස වසර 5ක් විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති තනතුරක සේවය කළ හැකිය. ආයන්න 2 තාසල් සංඛ්‍යාව 203කි. ඇමුණුම් 2 ඊට අදාළ සියලුම විස්තර ඇතුළත් කරලා තිබෙනවා. ආයන්න 3 පාසල් සංඛ්‍යාව 130යි. ඇමුණුම් 3 ඊට අදාළ විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඈන්න එම පුරපාඩු සම්පූර්ණ කිරීමට අයදුම් පත්‍ර කැඳවා ඇති අතර අයදුම් පත්‍ර බාර ගන්න අවසාන දිනය 20/20 දෙසැම්බර් 4 වෙනිදා වේ. ඒවර ඒ අනුව ඈයන්න අදාළ
නොවේ.
සුතිකරු එමත්තුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ. එමත්තුනි 300 ගානක ආසන්න
ජාතික පාසලුත් ඒ වගේ රටේ පළාත් පාසල් වගේ ගත්ත විශාල පාසල් සංඛ්‍යාවත් එක්ක අපි දන්නවා අපේ රටේ 43 ලක්ෂයක දරුවෝ ඉගෙනුම ලබන පාසල් සංඛ්‍යාවක් තිබෙනවා. දැන් ඈනුව ඔබතුමාලා තාම ඉදුවල්පතු වරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කිරීම සිද්ධ කරලා නැහැ. නමුත් අපට ආරංචිය හැටියට මේ අවදානම් තත්වයේ තිබේදී පාසල් විවෘත කරමින් විශේෂම කොවිඩ් අවදානමත් එක්ක අපේ රටේ අනාගතය යම් අනතුරක දමනවා කියන කාරණේ තමයි මේ විදුහල් ප්‍රමුඛ රටේම කතාබහට ලක් වෙන්නේ. අපි දන්නවා පෑලියගොඩ පොකුර රට පුරා දීප්ත ව්‍යාප්ත වෙමින් කටයුතු කරා. ඒක අද අඩුවීමක් නැහැ. ඉෂාකර එමුතුනි අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ පාසල් පද්ධතීන් විවෘත කිරීමේදී විවිධ පාසුකම් ලබා දෙන කටයුතු කරන්න. මොකද අපි අපේ චෝදනාව තමයි ආණ්ඩුවට අපෝසත් වුණා මේ කොරෝනා සංගතයත් එක්ක රට වසහා තිබෙන පාසල් වහන සිද්ධ වුණා. එහිදී දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා යම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීම තුළ තමයි මේ රට විවෘත කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරන්න කියන යෝජනාව තමයි අපි ගන්න. ඒ සඳහා යම් උත්තරයක් ඔබට දෙන්න පුළුවන් කරමු.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ විදුහල්පතිවරුන් ගැන. හැබැයි කොරෝනා ප්‍රශ්නේ වැදගත් නිසා මම කියන්න කැමතියි, මේවා හිතුවක්කාර විදිහට අත්නොමතික විදිහට ගන්න తీරණ නෙවෙයි. අපේ විදුහල්පතිවරුන්ට, ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ට කතා කරලා තිබෙනවා. ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග කතා කරලා ඒ සියලු දෙනාගේම අදහස් සැලකීමට භාජනය කළා තමයි අපි තීරණ අරන් තියන්නේ. ඔබතුමා, ඒක අහලා තියෙන සම්පූර්ණ වෙනස් ප්‍රශ්නය. දැන් මම කියන්න කැමතියි, අපි රට බාර ගන්නකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නොවැම්බර් මාසයේ 2019 මෙන්න මේකයි තිබිච්ච තත්වය. මේ රටේ ජාතික පාසල් 373ක් තියෙනවා. 278කටම යහපාලන රජය විදුහල්පතිවරුන් පත් කළා තිබුණේ නැහැ. 373න් 278කට විදුහල්පතිවරුන් නැතිර. ඉතින් පාසලක් කොහොමද සංවර්ධනය කරන්නේ විදුහල්පතිවරයෙක් නැතිව? එතකොට අපි බාරගත්තන් පස්සේ වහාම අපි වැඩ කටයුතු කළා 108කට විදුහල්පතිවරුන් පත් කරන්න. එතකොට ඉතිරි වෙලා තිබුණේ 170යි. එතකොට ඒ 170ට අපේ ආයතන පත්‍ර කැඳවලා තියෙනවා. ඒවා අපේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශ කරලා තියෙනවා. දකුණු දෙන ක්‍රමයක්, ඉතාමත් විනිවිද ක්‍රමයක්. ඒ ක්‍රමය පිළිබඳ විස්තරات අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. මේ අපිට දායාද වෙච්ච ප්‍රශ්න ගොඩක්. කොහොමද ආයතනය වර්ධනය කරන්නේ නායකයෙක් නැතුව? විදුහල්පතිවරු පත් කරියේ නැහැ.
දුවරෙක් හැටියට ඒ පිළිතුරු පිළිබඳව අපි කනගාටු වෙනවා ගරු ඇමතුමනි. අපේ ආණ්ඩුව කාලේ විදුහල්පතිවරු සියලු දෙනාම විභාගයකින්, දේශපාලන මැදිහත්වීමකින් නෙවෙයි, විභාගයකින් තෝරාපත් කරලා පළාත් අමාත්‍යාංශයට යවුවා බඳවා ගැනීම කරන්න. හැබැයි ජාතික පාසල් අධ්‍යක්ෂකවරුන් පළාත්වල ඉන්න ඒ දේශපාලන අතපෙවීම එක්කේ ගුරුවරු බඳවගත්තේ නැහැ කියන චෝදනාව දිගින් දිගටම එදා අපේ ආණ්ඩුව කාලේ අපි කතා කරා ගරු ඇමතුමනි.
ඒක
හොයලා බලන්න. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ,
අවසාන ප්‍රශ්නේ,
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, ඇත්තරම මම කිව්වේ දැන් විදුහල්පතු රූපත් කරලත් නැති ඉස්කෝල තියෙද්දිත් නැවත ඉස්කෝල විවෘත කිරීමේදී කාරණේ කියන එක මේකට සම්බන්ධ කරේ ඒ නිසා. ඉතින් ගරු ඇමතුමනි, අපි දන්නවා ඔබ අපේ විශේෂණ ලක් කරන්නේ නැහැ උගත් වෛද්‍යවරුන්ගේ ඒ තීන්දුව තීරණ ගැනීම නම් නිර්දේශ. නමුත් ඒ යම් හේකින් අතපසු වෙලා මේ ඉගෙන ගන්න දරුවන්ට, අපි ඉගෙන ගන්න දරුවන්ට අනාගතයේ මේ වසංගතය තුළ තවත් රැල්ලක් නිර්මාණය කිරීම වගකීම ආවොත් ඒදි චෝදනා කරන්න මේ ඉගෙන ගන්න දරුවන්ටද ඔබ ආණ්ඩුව කියලා මම අහන්න කාරිතුව. මොකද ඉස්සලා වෙන්න රටේ ප්‍රවේශුව මේකට හරියට අනුගත වුණේ නැහැ. ඒ නිසා මේක රැඳුණා කියලා.
මේ
පාසල්වල ඉන්න දරුවන්ට මේක දෙනවද? දරුවන්ට ඇඟිලි දික් කරන්න හදන්න උත්සාහයක යෙදෙනවද කියන කාරණේ තමයි අපි ආණ්ඩුවෙන් අහන්නේ.
කිසිසේත් දරුවන්ට ඇඟිල්ල දික් කරන්න උත්සාහයක් නැහැ. මේ රට වෙනුවෙන් මේ සියලුම සාධක සැලකීමට භාජනය කළා ඒ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය හා දරුවන්ගේ අනාගතය. අනාගතය සම්බන්ධයෙන් අධ්‍යාපනය කොහොමද සපයා දෙන්නේ කියන මේ සියල්ලක්ම සැලකීමට භාජනය කළා තමයි තුලනාත්මක තීරණයක් අපි ගත්තේ ආණ්ඩුවක් හැටියට.
ස්තුතියි. ප්‍රසංක 3 ගරු
ඇමතුමනි, මම රත්නපුර දිස්ත්‍රික් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට මේ ප්‍රශ්නේ අහන්නේ. සබරගමු පළාතේ තියෙන
සබ්‍රගම විශ්වවිද්‍යාලේ බෙලුහුල්ල විශ්වවිද්‍යාලේ ඔබතුමත් හිටපු උපකුලපතිවරයෙක් මෙතුමගේ පැහැදිලි කරගනි මම එතුමා කැමති වුණානේ උපකුලපතිවරයාව ඉවත් කරලා එතුමාගේ පළවෙනි ටර්ම් එක අවසන් වෙලා දැන් ගොඩක් කල් වෙනවා සුනිල් සාන්ත මැතිතුමා ඉන්නේ ඊට පස්සේ ඔබතුමාලා ඒක බඳවා ගැනීම සඳහා අවශ්‍ය විභාග නැත සම්මුඛ පරීක්ෂණක් තියලා තියෙනවා නමුත් මේතක් කාලයක් බඳවාගෙන නැහැ දැන් මාස ගණනාවක් වෙනවා ඔබතුමා කව අර පාසල්වල විදුහල්පතිවරු නැතුව ආයතනයක් ආරම්භන්න වෙනවා වගේම විශ්වවිද්‍යාලයේත් උපකුලපතිවරයෙක් නැහැ සුනිල් සාන්ත මැතිතුමා බඳවා ගැනීම යම් දේශපාලන හස්තයක් විසින් ඒක නතර කරලා තියෙනවද නැත්නම් එතුමා සුසුකම් මට්ටමේ ඉහළම ඉන්න කෙනෙක් විදිහට සහ පහුගිය වසර පහ තුළ වෛද්‍ය පීඨයකුත් ලබා දීමට පුරෝගාමී කටයුතු කරපු කෙනෙක් විදිහට මේ බඳවා ගැනීම මොකද ප්‍රමාද වෙන්නේ කියන එක දැනගන්න මොකද UGC ගේ චාමන් ඉන්නේත් මේ රටට වැඩ කරන්න පුළුවන් හොඳ මහත්මයෙක් කියන එකත් අපි දන්නවා ඉතින් ඔබතුමාගෙන් අපි ගෞරවනීය උත්තරයක් බලාපොරොත්තු වෙනවා
කරුණාකර දේශපාලන සාධක පදනම් කරගෙන මේ රටේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත් කිරීමට උත්සාහ කරන්නේ නැහැ ඒක කිසිසේ අපි කරන්නේ නැහැ හැබැයි ඔබතුමා ප්‍රශ්නයක් අහනකොට මට කල් දෙන්න ඕනේ දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ විදුහල්පතිවරයන් ඔබතුමා මම අහනවා සබරගමු විශ්වවිද්‍යාලයේ පුද්ගලයෙක් ගැන පුද්ගලයෙක් මේ පුද්ගලයෙක් කේන්ද්ර කරගෙන මේ ප්‍රශ්නේ අහන්නේ අහවල් පුද්ගලයාට අහවල් තනතුරක් බාර දෙනවාද කියලා මම හිතන්නේ සම්ප්‍රදායක් හැටියට ඒක වැරදි ඒ පුද්ගලයාට මේක දෙනවාද කියලා මම අහන එක මම හිතන්නේ කිසිසේත් සාධාරණ නැහැ මට ඒ පිළිබඳ දැනුම් දීමක් කළත් නැහැ ඒ පුද්ගලයාට යම් කිසි කැන්වස් කිරීමක් හැටියට ඒක පෙනෙනවා නම් ඒක මම හිතන්නේ සුසු නැහැ
පැහැදිලි ගරු බුද්ධික පත්‍රණවත්තුමා
කතානායකතුමනි මම
අවතුමා
මයික් එක දෙන්න
ඔව් කිරියල් මැතුමා
යාර් ජයවර්ධන මැතුමාගේ කාලෙ ඉඳලා මමත් උසස් අධ්‍යාපන ඇමති හැටියට හිටියා ඒ කාලේ තුලම උපකුලපතිපත් උනේ කවුන්සිල් එකේ ඡන්දෙන් නම් තුනක් හරිනවා පළවෙනිය වෙච්ච කෙනා දෙවෙනිය වෙච්ච කෙනා තුන්වෙනිය වෙච්ච කෙනා ජනාධිපතිතුමාට බලය තියෙනවා ඒ තුන්දෙනාගේ එක්කෙනේ පත් කරන්න. ඩියර් ජනතර මැතුමාගේ කාලෙ ඉඳලා යහපාලන ආණ්ඩුව දෙක එහෙම වුණේ. හැබැයි දැන් ක්‍රමය වෙනස් කළා. කවුන්සිල් එකේ ඡන්ද පැත්ත කර දාලා සම්මුඛ පරීක්ෂණ කැඳවලා තමන්ට කැමති පුද්ගලයන් ලකුණු දීලා එයා උපකුලපති කරනවා.
ඔබතුමා කැටියෙන් පැහැදිලි කර ගැනීම කරන අමතර වෙලාවක්
මෙයා. ඔබතුමා විශ්වවිද්‍යාලවල හිටපු කෙනෙක්.
ගරු ඇමතුමා.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගිය කෙනෙක්. මේ වගේ දේශපාලන විශ්වවිද්‍යාල දේශපාලනයේ
හස්තේ යන කතානායකතුමනි මේ ප්‍රශ්නය ගිය සතියේත් ඇහුවා. ඒතකොට ගිය සතියේ තමම ඉතාමත් පැහැදිලි පිළිතුරක් දුන්නා ඒ ක්‍රමවේදය කිසිසේත් වෙනස් කළා නැහැ මම උපකුලපතිවරයෙක් හැටියට මගේ නම යවනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ ජයද්‍රවදන මැතිතුමා තෝරගත්තේ ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් තෝරගත්තා ඒ ක්‍රමවේදය අදත් පවතිනවා ඒ කිසිසේත් වෙනස් වෙලා නැහැ
තමතුමාට ස්තුතියි
නම්
කවුන්සිල් එකේ ඡන්ද තියෙනවද?
ඡන්දයක් තිබ්බේ
නැහැ. නෑ නෑ කවුන්සිල් එකේ ඡන්ද තියෙනවද?
නෑ ඡන්දයක් කවදාකවත් තිබ්බේ නැහැ. එහෙම
බලන්න මේ කීන බොරු.
නෑ නෑ නෑ. මම ඡන්දයම
කවුන්සිල් එකේ ඡන්දෙන් මමත් උසස් අධ්‍යාපන අධ්‍යාපනයේ හිටියා.
හැමතිස්සෙම ඡන්දයක් තිබ්බේ
නැහැ. හැමදාම ඡන්දෙන්.
නෑ නෑ නෑ.
හැමදාම ඡන්ද
සන්දේකින් නෙමෙයි
ඔබතුමා පාර්ලිමේන්තුවට වගරින්න
එපා පාලක මණ්ඩලය නම් තුනක් යවනවා පාලක මණ්ඩලය නම් තුනක් යවනවා නම් තුනක් එදත් යවුවා දැනුත් යවනවා පාලක මණ්ඩලය නම් තුනක් යවනවා අන්තිමට අමාත්‍යවරයා තමයි ඒ ජනාධිපතිවරයා තමයි මේ තුනෙන් එකක් තෝරාපත් කරගන්නේ
හැමතුමාට ස්තුති ගරු බුද්ධික පතිරණ මැතුමා
මම අහන
ඔබතුමා වෙනම හැමතුමාගේ අහන්න ඒ ප්‍රශ්නේ තුමාට කල් දෙන්න
මයික් එක දෙන්න මයික් එක දෙන්න
එතුමාට එතුමාට කල් දෙන්නේ නැහැ ඔබතුමා වෙන ප්‍රශ්නයක් ගන්න. ඔබතුමා ප්‍රශ්න වෙනම ප්‍රශ්නයක් දෙක ප්‍රශ්නයක් ඇරිට අහන්න එක. බුද්ධික පදින්න මැතුමා ඔබතුමා ප්‍රශ්නය.
මම ප්‍රශ්න අහනවා.
ගරු ප්‍රවාහන මාත්‍යතුමා.
ගරු කථානායකතුමනි සති දෙකක් කල් ඉලනවා.
ස්තුති. ගරු එස්.එම්. මරිකාර්
මම ප්‍රශ්න අහනවා කල්යයි වගේ පේන්නේ.
අගමැතිතුමා
මායකතුමනි සති දෙකක් කල්ලිලා.
ස්තුති. ගරු මොහමඩ් මුසමීල් මන්ත්‍රීතුමා
මම අහන නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු අගමැති
ගරු කතානායකතුමනි දීර්ඝ විස්තරයක් නිසා මම සභාගත කරන්න ප්‍රස්තාව
ස්තුති. ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා.
මම අහනවා ගස්.
ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර. ආ එක දෛනික මාර්ගය විකලින් පත් හෝ නමයක් මේයයි. දෛනික මාර්ග රියානතුරු වලින් පුද්ගලීන් 8ක් හෝ 9ක් මේයයි. දෙක 2018 වර්ෂයේ මියගිය සංඛ්‍යාව 3151යි. 2019 මියගිය සංඛ්‍යාව 2899යි. ප්‍රශ්නාංක මේ A3 මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. මාර්ග රියානතුරු සිදුවීමට හේතුවන ප්‍රධාන වැරදි කිහිපයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුනාගෙන ඇත. එනම් මාර්ගය මත හැරවීම, ඉස්සර කිරීම, අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම වන අතර එම වැරදි ඉලක්ක කර ගනිමින් මාර්ගය තුළ මීට අදාළ නීති උල්ලංඝනය කරනු ලබන රියදුරන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් රථවාහන නඩු ලබා ගැනීම හා පැය 24 කාලය තුළම ආවරණය වන පරිදි දිවයින පුරාම විශේෂ මෙහෙයුම් සිදු කිරීම. ශ්‍රී ලංකා පොලිසිය තුළ 20/20/6/30 දින විට රථවාහන අංශවලට අනුයුක්ත නිලධාරීන් 9389ක් සිටින අතර එම නිලධාරීන් අතරින් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාව හදාරා ඇති නිලධාරීන් ගණන 2371කි. රථවාහන මූලස්ථානය මගින් රථවාහන ක්ෂේත්‍රය සම්බන්ධව නව නීති රීති හා රෙගුලාසි පිළිබඳව මනා දැනුවත් කිරීමක් සිදු කර ශ්‍රී ලංකාව තුළ දෛනිකව සිදුවන රියානතුරු ආව මට්ටමක පවත්වාගෙන යාමට ඉටු කළ යුතු රාජකාරි සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ගේ දැනුම කුසලතා හා ආකල්ප වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම. දැනට සිටින රථවාහන රාජකාරියේ නියුතු නිලධාරීන් සංඛ්‍යාව දිවයින තුළ පවතින මාර්ග පද්ධතියට අදාළව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රථවාහන අංශ සඳහා තවත් නිලධාරීන් අනුයුක්ත කර ගැනීමට කටයුතු කිරීම. තව තියෙන ගොඩක් කියවන්න. කොහොමද?
ගරු මන්ත්‍රීතුමා.
ඒ ටික සභාගත කරනසර් දෙකට.
සියුදේ සභාගත කරනවා.
ස්තුති. ප්‍රශ්න අංක 7 ගරු වෛද්‍ය කාවින්ද. අතුරු ප්‍රශ්න තියෙනවද?
ඒකේ අතුරු.
ආ හොඳයි අහන්න.
ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම මේ මාර්ග අනතුරු වලින් දැන් අපේ ගරු ඇමතුමා කිව්වා එක දවසකට 8 දෙනෙක් 9 දෙනෙක් මිය යනවා කියලා එක දවසකට. එතකොට දැන් වර්ෂයක් ගත්තාම සෑම වර්ෂයකටම 3000කට වඩා වැඩි ප්‍රමාණයක් මාර්ග අනතුරු වලින් පමණක් මිය යනවා. ඒ කියන්නේ දැන් කොරෝනා වෛරසයෙන් මිය යන ප්‍රමාණයටත් වඩා පසුගිය කාලේ ත්‍රස්තවාදී ප්‍රශ්නෙන් මිය ගිය ප්‍රමාණයටත් වඩා මාර්ග අනතුරු වලින් මිය යන නිසා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් යොමුෙන්න ඕන ප්‍රශ්නයක් හැටියට අපි දකින්නේ. මම ගරු ඇමතුමායන් අහන්නේ මෙතරම් විශේෂ අවධානය යොමු කළ යුතු නිසා දැන් ඔබතුමා ඇත්තටම පොලිසි දෙපාර්තමේන්තුව පැත්තෙන් විශාල කාර්යභාරයක් එවිනෙන් කරනවා. අපේ නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ වැදගත්ම කාර්ය වන මේ රියදුරු බලපත්‍ර ලබා දුන්නට පස්සේ ඇත්තටම මේ බලපත්‍ර ලබා දෙන එක ඉතාම කෙටි ආකාරයෙන් සිදු වෙන්නේ. ඒ බලපත්‍ර ලබා දුන්නට පස්සේ අපේ රජයේ මැදිහත් වීම මගින් පොලිස් දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මගින් මේ රියදුරන්ට කෙටි කාලීන පුහුණුවක් ලබා දීම සුදුසුයි කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් පුහුණුවක් ලබා දෙන්න පුළුවන් ද ගරු ඇමතුමනි කෙටි කාලයක් අපේ රජයේ ආයතනවල මැදිහත් වීම?
දැනටමත් යම් සුළු වැඩි කරන රියදුරන් රථවාහන අංශයට ගෙනල්ලා සත්‍යන්තවල පුහුණු වීම කරනවා. ඊට අමතරව ඔබතුමා යෝජනා කර පරිදි සියලුම රියදුරන්ට පුරුගානේ වර්ෂ 3කට වරක්වත් යම්කිසි සමීක්ෂණයක් කරන්නත් නැත්නම් සොයා බලන්න වුණුවක් ලබා දෙන්න හෝ එනෝ බලන්න අපි කටයුතු කරන්න.
දෙවෙනි ප්‍රශ්නය කැටියෙන්
ඇත්තෙම මේ වුණුව ලබා දෙයි මවුන්ට මේ උන්ගේ ආකල්ප විශේෂයෙන් අපේ රියදුරන්ගේ ආකල්ප වර්ධනය කරන්නත් ඒක මං හිතන්නේ පිටුවාලක් වෙනවා. මං ඉල්ලා සිටිනවා ඒක ආරම්භ කරන්න කියලා. ඒ වගේම ගරු අමාත්‍යමනි මේ රියදුරු බලපත්‍ර ලබා දීම සඳහා රජයේ අනුමැතිය ලත් ඒ ආයතන නියාමනයක් කෙරෙනවද රජයේපත්?
අමාත්‍යතුමා
අවතහන්නේ ප්‍රශ්න
මම අහන්නේ
මම අහන්නේ
ඒ රියදුරු බලපත්‍ර ලබා දෙන්නේ පෞද්ගලික ආයතන වලින්. හැබැයි රජයේ අනුමැතිය ලක් ඒ පෞද්ගලික ආයතන රාජ්‍ය මැදිහත් වීමකින් නියාමනයක් කරනවාද කියලා මම දැනගන්න කැමතියි.
හා ඒක සිදුවෙත් නම් මේ රතවාහන දෙපාර්තමේන්තුවෙන් මයිතන් ඒක ප්‍රහාණ අමතුමාගෙන් නැත්නම් අපිත් ඒක ඉදිරිපත් කළා ඉදිරියේදී සදා අවධානය යොමු කරලා කටයුතු කරන්න.
ස්තුතිය ඔබතුමාට. ප්‍රශ්න අංක 7 ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ප්‍රශ්නයට පිළිතුරු මේසේ අයන්න 1 317ක් අයන්න 2 පිළිතුර ඌ ඊට අදාළ විස්තර අන්තර්ගත කරලා තියෙනවා පළවෙනි ඇමුණුමේ. ආයන්න උත්තරේ ඌ ඈන්න 1 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අරාබි විදුහල් අධ්‍යාපනය විධිමත් කිරීම සම්බන්ධව මද්රාස අධ්‍යාපන පනත් කිටුම්පතක් එවකට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. එහිදී එම අරාබි විදුහල් අධ්‍යාපන කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය විසින් නියාමනය කළ යුතු බවට තීරණය කරන ලදුව එම පනත කෙටුම්පත් කිරීමේ වගකීම අමාත්‍ය මණ්ඩලය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත පවරන ලදී. ඈන්න 2 ගරු කාවින්ද ජයවර්ධන මහත්මයා අහන්නේ එම පාසල් සම්බන්ධව වත්මන් රජයේ ස්ථාවරය කවරේද කියන එක. අපේ ස්ථාවරය තමයි ගරු මන්ත්‍රීතුමා එක එක පාසල් එහෙම වර්ගීකරණය කරලා ඒවාට එක එක වර්ගවලට සීමා වෙච්ච ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්නේ නැහැ. රටේ තියෙනවා රජයේ පාසල් තියෙනවා, පෞද්ගලික පාසල් තියෙනවා, ජාත්‍යන්තර පාසල් තියෙනවා. ඒ සියල්ලක්ම සම්බන්ධයෙන් අපි අනුගමනය කරන පොදු ප්‍රතිපත්තිය තමයි අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. ඒකට නිදහස දෙන්න ඕනේ. කොයි විදිය පාසලකට වුණත්. හැබැයි අධ්‍යාපනය ලබා දීමේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපේ නීති පද්ධතියට ගරු කරමින් ඒවා උල්ලංඝනය නොකරමින් තමයි ඒ අධ්‍යාපන කටයුතු සලසා දෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් යම්කිසි නියාමනයක් අධීක්ෂණය කරනවා රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය. ඒක පොදුවේ අහවල් ඉස්කෝලේට අහවල් ඉස්කෝල වර්ගයකට නෙවෙයි පොදුවේ අපි සියලුම පාසල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය එයයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අත වශයෙන් මම අධ්‍යාපන අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නෙට මට ඍජු පිළිතුරක් ලබා දීම පිළිබඳව. අපි පාසල් වර්ගීකරණය කරන්නේ නැහැ. නමුත් ඒ ඇතිවෙච්ච පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ මද්රසා පාසල් පිළිබඳව දැවැන්ත කතිකාවතක් ඇති වුණා. එහිදී අපි දැක්කා මාධ්‍ය ඔස්සෙත්, ඒ වගේම එවකට හිටපු විපක්ෂයේ මන්ත්‍රීවරුත් කිව්වා මේ මද්රසා පාසල්වල අන්තවාදී අදහස් මත මේ දරුවන්ගේ ඔළුවලට දානවා, ඒ දරුවන්ව පෝෂණය කරනවා කියලා. ඒ නිසා තමයි අපි පැහැදිලිව කිව්වේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණයට මේ ලක් කරනවද ලක් වෙනවද කියලා. එහෙම නැතුව මේ පාසල් වර්ගීකරණය කරන්න නෙමෙයි. ඉතින් මම දැනගන්න කැමතියි අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් මේ වර්තමානයේ මේ මොහොත වෙනකොට මේ මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශ යටතේ අධීක්ෂණය වෙනවද කියන එක තමයි දැනගන්න කැමති.
මේ ප්‍රශ්නය මට යොමු කරපු නිසා මම කියන්න කැමතියි ගරු මන්ත්‍රීතුමනි, පහුගිය රජයේ කාලේ වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හැටියට කටයුතු කරපු කාලේ මද්රාසා පාසලක ඉගැන්වීම සඳහා පිටරටකින් කවුරු හරි වීසා එකක් ඉල්ලනවා නම් අපේ රටට ඇතුළු වීම ඉතාමත් පරිස්සමින් ඒක හොයලා බැලුවා. ඒ කියන්නේ ආගමන විගණන දෙපාර්තමේන්තුව හා බුද්ධි අංශ අතර ඉතාමත් සම්බන්ධයක්, සමීප සම්බන්ධයක් හා සම්බන්ධීකරණයක් තිබුණා. බොහෝ අවස්ථා තිබුණා ඒ පුද්ගලයාගේ යම්කිසි ගැටලුවක් තිබුණා නම් අතීතයේ සම්බන්ධයෙන්, අතීතයේ හැසිරීම සම්බන්ධයෙන්, එතකොට ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. හැබැයි යහපාලන රජය යටතේ ඒ සම්පූර්ණ යන්ත්‍රණය අඩාල කරා. ඊට පස්සේ නිදර්ශන ඕනේ තරම් තියෙනවා. ඔන්න රයිවල් වීසා දුන්නා. ඒ එන පුද්ගලයාගේ පසුබිම ගැන කිසිවක් හොයන්නේ නැතුව ගුවන්තොටුපළට ආවම වීසා එක දීලා මද්රාසා පාසලක ඉගැන්වීම සඳහා අවසර දුන්නා. ඒ ප්‍රතිපත්තිය අපි කිසිසේත් අනුගමනය කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. අපි වගකීමක් බාර ගන්නවා. මේ පාසල්වල මොනවද වෙන්නේ? ඒවයි පාඨමාලා මොනවද? කවුද උගන්වන්නේ? කොහොමද ශිෂ්‍යයන් බඳවාගන්නේ? ඒක මගේ අමාත්‍යංශයේ යුතුකමක්. මම උපරිම මට්ටමින් ඒ යුතුකම ඉෂ්ට කරනවා.
දෙවන සහ අවසාන ප්‍රශ්නය.
ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි, මම ගරු ඇමතුමාගෙන් අහන්න කැමති. විශේෂයෙන්ම බේරුවල ප්‍රදේශයේ මෞලවීවරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන කොමිසන් සභාවට ප්‍රකාශ කර සිටියා. ඒ අධ්‍යාපන පොත්වල අච්චු පොත්වලට යම්කිසි මේ අන්තවාදී මත සහිත පාඩම් ඉගැන්වීම් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔස්සේ මේ නිර්දේශ කරලා තියෙනවා, ඒවා පොත්වල තියෙනවා, ඒවා සටහන් වෙලා තියෙනවා කියලා. මේවා හඳුනගෙන තියෙනවද? මේවා මේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මේ පොත් විෂය නිර්දේශයට ඇතුළත් කරේ කවුද කියන එක පිළිබඳව හොයාගෙන තියෙනවද කියන එක පිළිබඳව මම දැනගන්න කැමති, විමර්ශනයක් වෙලා තියෙනවද කියන.
නෑ, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආගමික අධ්‍යාපනය සපයා දෙන්න ඕනේ. හැබැයි ආගමික අධ්‍යාපනයේ මුවාවෙන් වෙන අරමුණු ඉෂ්ට කරගන්න ඉඩ දෙන්න බෑ. එතකොට ඔබතුමා කියන විදිහට මේ පාසල්වල පාවිච්චි කරන පොත් මොනවද, පාඩම් මොනවද, ඒ පිළිබඳ අධීක්ෂණයක් තියෙන්න ඕනේ. මේ පහුගිය අවුරුදු පහ තුන එහෙම අධීක්ෂණයක් නොතිබිච්ච එක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ කොහොමද විදේශීය රටකින් එන පුද්ගලයෙකුට අවසර දෙන්නේ මේ පාසල්වල උගන්වන්න? ඒ පුද්ගලයාගේ ඉතිහාසය ගැන කිසිවක් සොයන්නේ නැතුව ඒ සම්පූර්ණ ප්‍රතිපත්තිය අපි වෙනස් කරන බව මා මෙම ගරු සභාවට ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරා.
ස්තුතිය අමාත්‍යතුමා. ඔබතුමා ප්‍රශ්න දෙක ඉවරයි. ඔව්, අමතුමා කැමති නම් පැහැදිලි කරන්න පුළුවන්.
මේ ගරු ඇමතුමා, ඔබතුමාට ගරු කරනවා, මං අහන ප්‍රශ්නේ ගරු ඇමතුමා, විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා කියලා මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අච්චු පොත්වලට මේ අන්තවාදී මතයන් සහිත පාඩම් ඒවා හඳුනාගෙන තියෙනවද, ඒ පිළිබඳව විමර්ශනයක් වෙනවද කියන එක පිළිබඳව තමයි මම දැනගන්න
කැමති.
ඒක සම්පූර්ණයෙන් වැරදි. අමාත්‍යාංශයේ විසින් නිකුත් කරන ලද පොතක එහෙම දෙයක් නැහැ කිසිසේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් සකස් කරන ලද පොතක. හැබැයි මේ පිටරටින් ආපු නොයෙක් නොයෙක් පුද්ගලයන් ඒගොල්ලෝ ඉගැන්වීම සඳහා ටීචින් මැටීරියල්ස් හදනවනේ. ඒ ටීචින් මැටීරියල්ස් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන මැටීරියල්ස් නෙවෙයි, ඒගොල්ලෝ හදන මැටීරියල්ස්. ඒගොල්ලන්ට එතන ගුරු පත්වීම් ලබා දිය යුතුද නැද්ද කියන එක තමයි අපි විභාග කර යුත්තේ. ඒ සියල්ලක්ම පිළිබඳ ඒ පාවිච්චි කරන පොත්, ඒවා අඩංගු කරුණු, ඒවා උගන්වන පුද්ගලයා, මේ සියල්ලක් ගැන ඉස්සර කාලේ ඒවා ගැනීම, ඉස්සර කාලේ කාට් බ්ලාන්ච්, සම්පූර්ණ නිදහස දුන්නා ඕනෑම දෙයක් කරගන්න. අපි ඒ ප්‍රතිපත්තිය වෙනස් කරනවා. එතකොට පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන් සොයා බලන ඔබතුමා සඳහන් කළා එතන ඉදිරිපත් කරපු සාක්ෂිය. එතකොට ඒ වார்த்தාවත් මම හිතනවා ඉතාමත් ප්‍රයෝජනවත් වார்த்தාවක් වෙයි කියලා. මේ ඔක්කොම කරුණු සමාලෝචනය කළා, ඒ පිළිබඳ නිගමන ඇතුළත් වෙයි ඒ වார்த்தාවේ. ඒක අපි බොහොම පරිස්සමෙන් ගැඹුරින් අපි අධ්‍යයනය කළා. ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග අපි
ගැනීම ඔබතුමාට. ප්‍රශ්න අංක 8 ගරු ඉෂාක් රහුමාන් මන්ත්‍රීතුමා. ප්‍රශ්න විමසීම දෙවැනි වටය. අංක 8 නැවතත් ඉෂාක් රහුමාන් මන්ත්‍රීතුමා. වාරිමාර්ග අමාත්‍යතුමා සභාගත කරන්න. සභාගත කරනවා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භදී යෝජනා ගරු සභානායකතුමා.
ශ්‍රණීජ කතානායකතුමනි,
අංක 1
අංක 1 ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
අංක 2
ඉදිරිපත් කරනවා. අංක 2
සභාව එකඟද?
ආයි.
අංක 3
ඉදිරිපත් කරනවා. අංක 3
සභාව එකඟද?
ආයි.